වැහින හැමදිනාම පන්සිල් සමාදන්වීම සඳහා තුන්සරයක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුක්ඛං සුරක්ඛිතං කත්වා අප්‍රමාදේන සම්පාදේතත්. තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමුදය ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. අත්තිචිත්තෝ සිවාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීයති. ඒවම්පි භික්කවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති ති. තුමු බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. ආරි මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඒ වගේම වාමේ උතුම් ආරි භූමිට බිහි කළා වූ මාගේ ගුරු පියාණන් වහන්සේ වන අවසරයි. අතිගෞරවනීය අතුරුගමනන්ද සිරි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි. අවසරයි. ඒ වගේ මේ ආර්ය මාර්ගයේ වැටෙන උකුත් ආකාරයෙන් උදව්කාර කළා මාර්ගෝපදේශ ලබා දුන්නා වූ සීලූ මරිතුන් වහන්සේට නමස්කාර කරමි. අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වතුන් අද දිනේදී සහභාගී වෙන්නේ මේ සූම් තාක්ෂණිය ඔස්සේ පවත්වාගෙන යන සෙනසුරාදා දිනයේ පවත්වාගෙන යන ධර්මදේශනාමාලාවේ 27 වන ධර්මදේශනාවට අපි මුලින්ම 22 වෙනි දේශනාව ඉඳලා මේ චිත්තානුපස්සනාව කොටස සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාව කොටස වඩාගෙන ආවා දේශනා විදිහට පවත්වාගෙන ආවා. එතකොට අපි 26 වෙනි දේශනාවේදී මේ පින්වතුන්ට මෙහෙණින් වහන්සේ කිව්වා අපි මේ සිත ගැන තොරතුරු කතා කරා මේ දක්වා. ඊළඟ ධර්මදේශනාව මේ සිත ප්‍රායෝගිකව බලන්න අපි උත්සාහ කරනවා කියලා. එතකොට මෙන්නාස් මේ මාතෘකා කරගත්තේ හැම සතිපට්ඨානේ හැම අනුපස්සනාවකදීම අවසානයේ විස්තර කරන්නේ මේ සමුදය ධම්මානුපස්සීවා කායනුපස්සනාවන කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, අතිකායෝතිවා 50 සතිපච්චු පට්ඨිතා හෝති, යාව දේව ඥානවත්තාය පතිස්සතිමත්තාය අනිසිතෝච විහෙරති නච කුංචි ලෝකේ උපාදීති, එවම් පිවික්කවේ බික්ඛු කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ඔය විදිහට තමයි මේ හැම එකෙම මේ අවසාන කොටස මේ විදිහට විස්තර කරන්නේ. මෙතන මේ කොටසේ තමයි මේ විදර්ශනා කොටස ඇතුල් වෙන්නේ. මේ කායනුපස්සනාවෙත්, වේදනානුපස්සනාවෙත්, චිත්තානුපස්සනාවෙත්, ධම්මානුපස්සනාවෙත් මෙන්න මේ විදර්ශනා කොටස මෙන්න මේ විදිහට වෙනම විස්තර කරනවා. ඒක ඇතුළතදී අවසාන කොටස වශයෙන්. එහෙමනම් අපි අද දැන් මේ විදර්ශනා පැත්ත අපට අවශ්‍ය කරන්නේ ඇත්තටම මේ සිත ගැන තොරතුරු ගොඩක් එකතු කරගන්නවත්, සිත ගැන ඉගෙනගෙන මොකක්වත් ඇති කර ගැනීම නෙවෙයි අපි බලාපොරොත්තු. අපි මේ මාර්ගේ වඩන්නේ මේ කර්මුණකින්. අපි හැම දිනාටම මේ කර්මුණක් තියෙනවා. මොකක්ද මේ නිවන කියන එක? ඒතර නිවන කියලා කියන්නේ මේ කෙලෙස් වලින් දුරු වීම, සංයෝජන සියල්ල දුරු කිරීම කියන එකනේ. ඒතර මේවා දුරු කරගන්න අපේ මේ බැඳිලා තියෙන තැන්, අවිද්‍යාව නිසා ඇති වෙන තණ්හාව. අපි මුල දේශනාවලදීත් අපි නිතරම කතා කරපු දෙයක් මේක. කර්ම බීජ, ක්ලේශ බීජ කියලා මේ පැලවෙන ස්වභාවය, නැවත හටගන්න ස්වභාවය, භවය කියන එක සකස් වෙනකොට, මේ භවය කියන එක සකස් වෙන්නේ කොහොමද? උපාදාන පත්‍යාව. උපාදානි වීම නිසායි භවය සකස් වෙන්නේ. ඒක උපාදාන සකස් වුනේ මොකක් නිසාද? තණ්හා පත්‍ය උපාදාන. මේ තණ්හාව තියෙනකම් උපාදානි නතර කරන්න බෑ. උපාදානි වෙනකම් භවය නතර කරන්න බෑ. භවය සකස් වෙනකම් ජාතිය නතර කරන්න බෑ. ජාතිය සකස් වුනොත් එහෙම ජරා මරණ ශෝක පරිවේය දුක්ඛ දෝමනස්ස උපායාස මේ කිසිවක් අපට නතර කරන්න බෑ. එහෙමනම් අපි මේක මේ පටිච්චසමුපාදයේ අනුලෝම පටිච්චසමුපාදයේ අවිද්‍යාවෙන් පටන් ගන්නවා. එතකොට මේ සසර ගමන් කරන්න අපට අවශ්‍ය කරන්නේ අවිද්‍යාව විතරයි කියලා මෙහින්නස නිතර මතක් කරන දෙයක්. අවිද්‍යාව තිබුණාම හොදටම ඇති අවිද්‍යාව ඉතුරු ටික ඔක්කොම පේලියට හදාගෙන යනවා. ඊළඟට සසර ගමන නතර කරන්නත් අපට අවශ්‍ය වෙන්නේ මේ අවිද්‍යාව නිරුද්ධ කිරීම පමණයි. ප්‍රතිලෝම පටිච්චසමුපාදයේ ආරම්භ වෙන්නේ කොහොමද? අවිද්‍යායත්වේ වශයෙන් සීරාග නිරෝධා සංඛාර නිරෝධ. එතකොට අවිද්‍යාව විතුරු නැතුව නිරුද්ධ වුණාට පස්සේ මෙන්න මේ සංඛාර, කාය සංඛාර, වාචි සංඛාර, චිත්ත සංඛාර කියන ඒවා පුඤ්ඤාපි සංඛාර, පුඤ්ඤාපි සංඛාර, අනිඤ්ඤාපි සංඛාර කියන ආකාරයට ඇති කරන එක, උපාදානය කරන එක, නැවත නැවත සකස් කරන එක මෙන්න මේක නතර වෙනවා. එතකොට ওই විදිහට ගිහිල්ලා අපි විස්තර කරනවා තණ්හා නිරෝධා, උපාදාන නිරෝධ, උපාදාන නිරෝධ, භව නිරෝධ, භව නිරෝධා, ජාති නිරෝධෝ, ජාති නිරෝධා, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුජ්ජಂತಿ, ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති කියලා මේ දුක නිරුද්ධ වීම කියන එක විස්තර කරනවා. එතකොට මේ කොටසට යන්න නම් අපේ ඇති මොකක්ද ඇති වෙන්න ඕනේ? අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. මොකක්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? මෙන්න මේ ත්‍රිලක්ෂණී දන්නේ නැති එක, මෝහ අන්ධකාරය කියලා කියන්නේත් ඒකට. මෝහය කියලා කියන්නේ නොදන්නවා කියන එකනේ. වැහිලා තියෙනවා. මොකද්ද වැහිලා තියෙන්නේ? මෙන්න මේ ත්‍රිලක්ෂණේ වැහිලා තියෙන ලෝකයේ ඇත්ත ස්වභාවය. සියලු බුදුවරු මේ ලෝකෙට දේශනා කරන්නා වූ එකම සත්‍ය. මේ සියලු ධර්ම දේශනා සියල්ලම දේශනා කරලා බුදු ප්‍රජනන වාසය අවබෝධ කරන්න උත්සාහ කරපු සත්‍ය මෙන්න මේ ත්‍රිලක්ෂණේ. එතකොට අපිට මේ නිත්‍යස පාත්ම සුභ සංඥාව තියෙන තාක්කල් විතරයි තණ්හාවක් ඇති වෙන්නේ. යම් කිසි හේකින් මේ නිත්‍යස ආත්ම සුභ සංඥාව දුරු වෙලා අනිත්‍ය දුක අනාත්ම ලක්ෂණය આવොත් එහෙම අපි අනිත්‍ය වූ දෙයකට, අපට දුක ලබා දෙන දෙයකට අපට පාලනය කරන්න බැරි කිසිම අයිතිවාසිකමක් නැති දෙයක් ගැන තණ්හාවක් ඇති වෙන්නේ අපිට. එමනම් එතකොට තණ්හාව කියන එක මේ අවිද්‍යාව දුරු වෙනවත් එක්කම දුරු වෙලා යනවා. ඒතර තණ්හාව නැති කිසිම දෙයක් අපට උපාදාන වෙන්නේ නැහැ. උපාදාන නොවිච්ච කිසිම දෙයක් නිසා භවය සකස් වෙන්නේ නැහැ. එතකොට ඒ සකස් භවයක් සකස් වුනේ නැත්තම් කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ අන්න ඒ ස්ථානික නැවත මේ ජාතියක් කියන එක හටගන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේ කොටස වෙන්න අපිට මේ විදර්ශනා කොටස තමයි අවශ්‍ය වෙන්නේ. ඒතර ඒතරතුරු දැනගත්තට ඒක හරියන වැඩක් නෙවෙයි, ඒක දත්ත ටිකක් විතරක් වෙනවා. අපි මේක නිතරම මතක් කරන දෙයක්. ඒතකොට මේක මේ ප්‍රායෝගිකව මෙතන සිට මෙහෙණින් වහන්සේ උත්සාහ කරන්නේ මේ සිත කියන එක ප්‍රායෝගිකව දකින ක්‍රමයේ තමයි, හඳුනා ගන්න ක්‍රමයේ තමයි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි විදර්ශනාව කියලා කියන්නේ. විදර්ශනාව කියලා කියන්නේ අපි මේ දන්න දෙයක් හොයාගෙන යන එකක් නෙමෙයි. අපි දන්න දැනුම ඔක්කොම පැත්තක තියලා, දැනුම පැත්තක තියලා මනස විවෘත කරගෙන, විවෘත මනසකින් කය දිහා, වේදනාව දිහා, සිත දිහා, ලෝකේ ධර්මතාව දිහා බලන එක තමයි අපි මේ කරන්නේ, මේ විදර්ශනා කරනවා කියලා. එතකොට මේ බලනකොට පෙනෙන දේ අපි මේ විදිහට මේ විවෘත මනසකින් නීවර ධර්ම తాවකාලිකව යටපත් කරගෙන පළමුවෙන් අපි දන්නවා මේ අපේ පංච නීවරණ කියලා නීවරණ ධර්ම පහකින් අපි නිවන ආවරණය වෙලා තිනවා. එතකොට අපිට මේක ආවරණය වෙච්ච එක නිදහස් කරගන්න විදිහක් නැහැ මේ නීවරණ ධර්ම තියෙනකොට. නමුත් මේ නීවරණ ධර්ම සම්පූර්ණ නිරුද්ධ කරගන්න තරම් Tamanට තව විදර්ශනා ඥාන ප්‍රඥාව ඇති වෙලත් නැහැ. ඒ වෙලාවට අපි මොකද කරන්නේ? తాවකාලිකව චිත්ත සමාධියක් ඇති කරගෙන, චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන මේ නීවරණ ධර්ම වලින් මේ හිත පොඩ්ඩක් නිදහස් කරගන්නවා. නිදහස් කරගෙන අන්න ඒ නිදහස් වුණු සිත පොඩි වෙලාවකට හරි නිදහස් වුණු සිත යොමු කරනවා මෙන්න මේ කයේ ඇත්ත දකින්න, වේදනාවේ, සිතේ, ලෝකේ ධර්මතාවල ඇත්ත දකින්න මේක යොමු කරනවා. එතකොට අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ හැම කෙනෙක්ම වගේ අහලා තියෙන හරිම ප්‍රසිද්ධ කතාවක් තමයි මේ චුල්ලපන්තක හාමුදුරුවන්ගේ කතාව. මේ චුල්ලපන්තක හාමුදුරුවෝ කිසිම ගාතාවක්වත් හතරපද ගාතාවක් මාස 3ක් යනකම් පාඩම් කරලාට පාඩම් හිටියේ නේ. එතකොට ඒ චුල්ලපන්තක හාමුදුරුවන්ගේ අයියා තමයි මහාපන්තක හාමුදුරුවෝ. මහාපන්තක හාමුදුරුවෝ චුල්ලපන්තක හාමුදුරුවන්ට කියනවා ඔබට මේ ගාතාවක් හතරපද ගාතාවක් මාස 3ක් ඇතුළත පාඩම් කරගන්න මෙච්චර කාලයක් ගිහිලොත් පාඩම් හිටින්නේ නැත්නම් ඔබට මේ ශාසනය කිසිවක් කරන්න බෑ. ඔබ ඉතින් එහෙනම් හිටපු විදිහටම ගිහි ගෙදරට ආපහු යන්න කියලා. එතකොට මේ බොහෝ මොදුකක් ඇති වෙන චුල්ලපන්තක හාමුදුරු මම බොහොම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණ කෙනෙක්. නමුත් ඉතින් මේ විදිහට මේ ශාසනය මේ විදිහට කරගෙන යන්න බෑනේ කියලා මේ චුල්ලපන්තක හාමුදුරු ගෙදර යන්න සූදානම් වෙනවා. එතකොට අනි ස්වාමීන් වහන්සේලා කියනවා ඔබ යන්න කලින් බුදුහාමුදුරු හම්බෙලා යන්න කියලා. එතකොට මේ චුල්ලපන්තක හාමුදුරු මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේට මුණ ගැහිලා මෙන්න මේ ආපහු යනවා කියන එක කියන්න යනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන බුදුහාමුදුරනේ මම ගෙදර යන්නයි යන්නේ, ගිහි වෙන්නයි යන්නේ. මොකද කියලා අහනකොට කියනවා මට මේ පද හතරක ගාථාවක්වත් පාඩම් හිටින්නේ නැහැ. මම මාස 3ක් උත්සාහ කරා. ඉතින් මෙහෙම දෙයක්වත් බැරුව මට මේ ශාසනේ ඉන්න පුළුවන් කමක් නැහැ. මේ මහා පන්තක හාමුදුරු මට කිව්වා ඔබට මේ ශාසනේ හරියන්නේ නැහැ. ගෙදර ගිහිල්ලා කිහිප ඉඳගෙන මේ පන්සිල් පද පහරකගෙන පින අද්දාමක් කරගෙන ඉන්න කියලා. ඉතින් මම ඒ නිසා මේ ආපහු යන්නයි හදන්නේ කියලා බුදුරජාණන් වහන්සේට මේ චුල්ලපන්තක හාමුදුරුව දැන් මතක් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ චුල්ලපන්තක හාමුදුරුවට අනුකම්පාවෙන් බුදු හාමුදුරු දකිනවා මේ චුල්ලපන්තක හාමුදුරුවන්ගේ ඉන්ද්‍රිය ධර්මවල ස්වභාවය. ඒ වගේම උන්වහන්සේ පෙර කරපු අකුසලයක් හේතු කරගෙන තමයි උන්වහන්සේට මහා මේ ඉති ප්‍රාතිහාරි මේ ප්‍රාතිහාරි නෙමෙයි ඉති ප්‍රාතිහාරි පැත්තෙන් ප්‍රමුඛ ස්ථානයේ හම්බුනේ චුල්ලපන්තක. මොකද ඒ තරම් හැකියාවක් තියෙන මේ දක්ෂතා තිබුණා මේ චුල්ලපන්තක හාමුදුරන්ට. නමුත් උන්වහන්සේගේ පෙර අකුසලයක් නිසා මේ විදිහට මේ පාඩම් හිටින්නේ. මේ අකුසල කියන කොච්චර ප්‍රබලද කියලා හිතන්න බලන්න පින්වතුනි. අපි කරන දේ පුංචි, හැබැයි මේ රහත් වෙන්න ගියත් මෙච්චර ප්‍රාතිහාරි පාණ්ඩ තරම් දක්ෂකම තිබුණ උන්වහන්සේට පවා මේ පෙර ජීවිතයේදී කරපු අකුසලිය මේ අවසාන ජීවිතේ පවා පළ දෙන්න පටන් ගත්තා. එතකොට මේ අකුසලවල තියෙන ප්‍රබලත්වය භයංකාරකමත් අපට තේරුම් ගන්න හොඳ අවස්ථාවක් මේක. එතකොට මෙහි නාසිරේ ඒක නෙමෙයි ඇත්තටම මතක් කරන්න උවමනාව තිබුණේ. මේ චුල්ලපන්තක හාමුදුරන්ට දැන් කිසිම ගාතාවක්වත් මොකක්වත් මතක හිටින්නේ නැහැ. ත්‍රිජනනාසි කියනවා මේක මේ මහා පන්තක හාමුදුරගේ ශාසනයේ මගේ ශාසනයේ ඔබ එන්න කියලා පොඩි සුදුරෙදි කෑල්ලක් දීලා කියනවා. මේක රජෝ හරණන් කියමි අත ගන්න කියලා. එතකොට මේ චුල්ලපන්තක හාමුදුරන්ගේ තිබුණ නිහතමානී ගුණය විවෘත මනසක ස්වභාවය. එතකොට හිතුවේ නෑ මට ගාතත් බෑ මේකත් බෑ, ඉතින් රෙදි කෑල්ලක් අතගාලා මට මොනවා කරන්නද, කවුරුවත් මීට ඉස්සර මේ රෙදි කෑල්ලක් අතගාලා නිවන් දකපු කෙනෙකුත් නෑ. ඔය විදිහට තර්ක විතර්ක කරේ නෑ උන්වහන්සේ. මොකද උන්වහන්සේ හිතුවා දැන් මේක මොකක් හරි මේ කිව්ව දේ කරා, කිව්ව දේ කරා කරනකොට මොකද තේරුනේ මේ රෙදි කෑල්ල පිරිමදිනකොට මේ ස්වාමීන් වහන්සේගේ සිහිය සම්පූර්ණ මේක පිහිටියා. එතකොට මේකේ මේ රෙදි කෑල්ල පිරිසුදු වෙන ස්වභාව, පිරිසුදු අතේ කුණු ගෑවෙනකොට මේ රෙදි කෑල්ල අපිරිසුදු වෙන භාවය දකිනකොට උන්වහන්සේට මේ කායෙන් පස්සන වැටුණා. මේ පිරිසුදු රෙදිකඩ මගේ අත ස්පර්ශ වෙනකොට මේ විදිහට අපිරිසුදු භාවයට පත් වුණා. එහෙමනම් මේ කය මෙන්න මේ විදිහට අපිරිසුදු දෙයක්ද කියලා මෙන්න මේ විදිහට කායෙන් පස්සන වැටුණා. ඔය විදිහට දිගට දිගට මේ සමාධිය වැඩිලා මේ ප්‍රඥාව කියන එක වැඩි වෙන ගියා. ඒතර රුදුජානවාස් මේක දැක්කා. අන්තිමට උන්වහන්සේ රහත් වෙලා තමයි නතර වුණේ. ඒතර බලන්න මේ පුංචි දෙය. එතන මොකද්ද මේ දැන් අපි ගොඩාක් ධර්ම කරුණු දන්නවනේ. සූත්‍ර දන්නවා, අභිධර්ම දන්නවා, හැම දෙයක්ම දන්නවා. හැබැයි අපි සෝවන්නත් වෙලා නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මේ කරුණු ගොඩක් නෙමෙයි කියන්නේ. ඒක තමයි මින්නාසි මේ විතර මතක් කරන්නේ. එතකොට උන්වහන්සේට මේ රහත් වෙන්න තරම් ප්‍රබලව මේ සිත කොහොමද මේ වර්ධනය වුනේ, මේ අවබෝධ වලට ප්‍රඥාවට ගියේ කොහොමද? උන්වහන්සේ බොහෝම විවෘත ස්වභාවයකින් හැමදේම අයින් කරලා මේ සිත නිදහස් කරගෙන හිස් ස්වභාවයකින් අලුතෙන් මොකද්ද මේ කියන එකට සිහිය යොමු කරගෙන, සතිය හරියට යොමු කරගෙන හොඳට මේකට ෆෝකස් කරගෙන කරගෙන ගිහපු නිසා තමයි උන්වහන්සේට මේ සති ඉන්ද්‍රියත් එක්කම ඇති වුණා මොකද්ද ප්‍රඥා ඉන්ද්‍රිය ඇති වෙලා මේක දිගට වර්ධනය වෙගෙන ගියා. සමාධි ඉන්ද්‍රිය නීවර ධර්ම ඇත් වුණා විදිහට මේ රහත් ඵලයට යනකම් යන උන්වහන්සේට හැකියාව තිබ්බා. එතකොට අපි එහෙනම් මේ ක්‍රමය ගැන බලන්න ඕනේ. අපි බලනකොට මේ බුදුරජාණන් වහන්සේ කාලේ බොහෝ රහත් තුන උන්වහන්සේලා ගොඩාක් අමතක ගොඩාක් වඩල රහත් තුනා නෙමෙයි උන්වහන්සේට සමාටක ඒ උන්වහන්සේලාගේ පුණ්‍ය ශක්තියත් වැඩි තමයි. ඒක සැබෑම කතාවක්. අපි බුදු කෙනෙක් ඉන්න කාලේ නැතුව මේ කාලෙට එන්න අපිට වෙලා තියෙන්නේ අපි ඒ තරම් පුණ්‍ය ශක්තිය අඩු නිසානේ. මේ එහෙම නැත්තම් බුදුහාමුදුරු ළඟදී බොහොම පහසුවෙන් බුදු වෙන්නේ පින්න රහත් වෙන්න තිබුණානේ. නමුත් ඒ ශක්තිය අඩු නිසා අපිට මේ කාලේ ඉපදුනවා වෙන්න පුළුවන්. නමුත් කොහොම නමුත් මේ මාර්ගේ වඩනකොට වඩන්න තියෙන ක්‍රමේ තමයි බොහොම හිත පිරිසුදු ස්වභාවයෙන් තියාගන්න. නිකන් අපි කියන්නේ මේ 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 විවෘත මනසකින් බලන්න ඕනේ. එතකොට තමයි අපට පැහැදිලිව පේන්නේ. එතන අපි හැම වෙලාවෙම දැන් ගොඩක් කර අපි දේවල් ඉගෙන ගත්තට පස්සේ අපිට මොකද වෙන්නේ? අපි බලන දේ අර පරණ තොරතුරුත් එක්ක සම්බන්ධ කරගෙන ඒවත් එක ගලපමින් විමසමින් බලන්න යනවා. එතකොට විමසීම කියන එක හොඳ දෙයක්. හැබැයි විමසීම කියන එක කෙරෙන්නේ අපි නොදැනුවත්වම අපේ අර මේ පැලපදියම් වෙලා තියෙන පුරුදු එක. එතකොට අපි මේ සංසාරේ එනකොට පුරුදු වෙච්ච දේවල් ටිකක් තියෙනවා. මොනවද ඒ පුරුදු ටික? හැම දෙයක්ම නිත්‍ය සැප ආත්ම සුභාකාරයට දකින්න පුරුදු වෙලා තිබුණා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සබ්බේ පුතජන උම්මත්තක කියලා. මේ විකෘති සංඥාව නැත්තම් මේ සංඥා විපල්ලාසයත් එක්කමයි මේ සතර දිගටම ගියේ. එතකොට මේ සිත පුරුදු වෙලා තියෙන්නේ මේ සංඥා විපල්ලාසයේ තුල ඉඳගෙන හිතන්නම තමයි. එතනින් එළියට යන්න දන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට පුරුදු වෙච්ච සිත හැම වෙලාවෙම බලන්නේ ඒ පුරුදු ආකාරයට ඒක දිහා බලන්න. එතකොට අන්න ඒක නිසා මෙන්නාද නිතරම කියන්නේ මේ විවෘත මනසක් ඇති කරගන්න මේ විදර්ශනාවට යනකොට කියලා. එහෙමනම් අපි මේ අනුපස්සනා සියල්ලම කරනකොට ඒ දන්න දැනුම දන්න දෙන්නමුට මුකුත් වෙන්නේ නැහැ. ඒ දැනුම අපට ප්‍රයෝජනවත් වෙයි. නමුත් හරියට මේ අද ඉස්සෙල්ලාම මේ කය දැක්කා වගේ අද ඉස්සෙල්ලාම මේ වේදනාව කියන එක අඳුරගත්තා වගේ මේක අලුත් දෙයක් මට හම්බුණා වගේ අලුතෙන්ම බලනවා වගේ මම අද තමයි ඉස්සෙල්ලාම හිතගෙන දන්නේ කියලා බලන්න පටන් ගත්තොත් දැන් මෙහෙම ඉතින් බලන්න අපිට දැන් හොඳට අඳුර නැහැම වෙලා මේ ගෙදර ඉන්න කෙනෙක් මුණ ගැහුණාම එයා දැකපු ගමන් ආ දැක්කා ඉතින් මම දන්න මොකක් ප්‍රශ්නයක් නැහැ එතන ඉවරයි මොකද එයා ගැන හොඳටම දන්න නිසා ඒ දන්න දැනුමක් තියෙන නිසා නමුත් කවුරු හරි අලුත් කෙනෙක් මුණ ගැහුණාම අපිට අපි එයා ගැන ගොඩක් විස්තර ස්වභාවයක් බලන ස්වභාවයක් තියෙනවා කියන්නේ අඳුර ගන්න උත්සාහ කරනවා මොකක් හරි අලුත් කවදාකවත් දැකපු නැති හිතමු මොකක් හරි බඩුවක් හරි දැක්කම අපි මේක ගොඩක් බලනවා ඒකට බලනකොට වෙන පරණ දැනුම නැතුව බලනකොට මේක වෙනදා දැක්කේ නැති කියන්නේ අලුත්ෙන් ගොඩක් දේවල් පේන්න පටන් ගන්නවා අන්න ඒ විදිහට බලනකොට කියන්නේ මේ සිත ගැන මේ අනුපස්සන සියල්ලගෙම ඒවා මම දැන් තමයි මේක දිහා බලන්නේ නැත්නම් අලුතෙන් බලන කියන්නේ ඒක තමයි මම විවෘත මනස කියලා හැම වෙලාවෙම කියන්නේ අලුතෙන් බලන විදිහට බලන්න. එතකොට මේකට දැනුම කියන එක පැත්තක තියලා මේ විදර්ශනා කරනකොට අලුතෙන් බලන විදිහට බලන්න. එතකොට මේක මේ මම කැමති මේ මේ භාවනා කරද්දී ලැබෙන යම් අත්දැකීම් මුකුත් පුරි විස්තරය කරන්න. ඔය සක්මන් භාවනා කරද්දී මට මතකයි සක්මන් භාවනා කරනකොට හැම අවස්ථාවකදී මිහින්නාසි කරපු දෙයක් තියෙනවා. මම මේ දැන් තමයි මේ සක්මන් කරන්න අද ඉස්සෙල්ලා පටන් ගත්ත කෙනෙක් වගේ පටන් ගන්නවා. ඒ කියන්නේ මේ සක්මන දිහා මේ මේ සක්මන් කරන දැන් මේ මේ දැන් අර පාරණ ගියේ සැරේ භාවනා කරනකොට සක්මන් භාවනා මෙහෙම තේරුණා මේ වෙලාවේදී මෙහෙම වෙන්න ඕනේ එහෙම මොකුත්ම නැහැ. මේ වෙලේ මම සක්මන් කරනවා. මේ වෙලේ වෙනදී මම දකින්න. එතකොට මේ පරණ දේවල් එක පැටලෙවිලා නේ භාවනාවේ දුණා. පරණ ලැබපු අත්දැකීම් එක පටල ගන්න එපා මේ භාවනාව. එතකොට නිකන් අර ඒකෙන් වැඩෙන්න ඕන දේ වැඩෙන්නේ නැහැ. එතකොට මේ වෙලේ මම අලුතෙන් පටන් ගන්නවා වගේ ආනාපාන සති වුණා. මම දැන් පටන් ගන්නවා වගේ පටන්ගෙන කරනකොට එදාට වඩා භාවනාව වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි දවසින් දවසට අපේ අවබෝධය කියන එක දවසින් දවසට අපි මාර්ගේ වඩනවා නම් වෙනස් වෙනවා. එතකොට ඒ එකම කමටහන ඊයේ වැඩපු විදිහට වඩා වෙනස් ආකාරයට වැඩෙන්න පුළුවන් අපිට. ඒ කියන්නේ එකම කමටහන වඩනකොට යම් හිතුවොත් එහෙම අපි ඒ කමටහනේදී වැඩෙන්න ඕනේ යම් අවබෝධයක් එක සම්පූර්ණ වෙනකොට ඒ කමටහනම ඊළඟ මට්ටමේ වැඩෙන්න පටන් ගන්නවා. ඒක මේ ස්වභාවයේ නීතියක් ඒක. මේක දන්නවා මේ ප්‍රායෝගික මාර්ග වඩන උන්වහන්සේලා මේක දන්නවා. එතකොට උන්වහන්සේලාට ඒ ක්‍රමයේ අහුණා උන්වහන්සේලා හැම වෙලාවෙම පටන් ගන්න. දැන් අලුත්ින් අද ආනාපාන සතිය වඩන්න ඉඳගත් කෙනෙක් වගේ ආනාපාන සතිය බලනවා නම් අලුතෙන්ම පටන් ගන්නවා වගේ පටන් ගන්නවා. එතකොට අර එයා ඒ වඩලා තියෙන මට්ටමේ ඉඳලා වැඩිනවා. යම් දෙයක් වැඩිලා තියෙනවා නම් එතන එහා මට්ටමකට හිත ගිහිල්ලා එතන ඉඳලා ඒ කරුණ වැඩෙන්න අවබෝධෙන්න පටන් ගන්නවා. එතකොට මේ මේ ප්‍රායෝගික වඩනකොට මේ පින්වතුන් සිය දෙනාට වටින දෙයක් වෙයි කියලා හිතෙන නිසා මම මේ ඉන්නසේ මේ ටික විස්තර කරන්න හිතුවේ. එතකොට පි 25 වෙනි ධර්ම දේශනාවේ 25 වෙනි දේශනාවේදී පොඩි කමටහනක් දුන්නා. මොකද්ද භාවනාවක් කරන්න කියලා මේ පිරිසට දුන්නා මොකද්ද? හැම සිතක්ම දැනීමක් කියලා බලන්න කියලා. එහෙම නැත්නම් හැම දැනීමක්ම සිතක් කියලා බලන්න කියලා. අපිට දැනෙන જાති තියෙනවා. දැනෙනවා කියන්නේ සිතට කියලා අපි ඉගෙන ගත්තා. එහෙමනම් හැම දෙයක්ම දැනෙනකොට ඇහැට රූපයක් දැනෙනකොට මේක සිතක්. කනට ශබ්දයක් දැනෙනකොට මේක සිතක්. නහයට ගඳ සුවඳක් දැනෙනකොට සිතක්. දිවට රසක් දැනෙනකොට සිතක්. කයට ස්පර්ශයක් දැනෙනකොට සිතක්. මනසට සිතුවිල්ලක් එනකොට සිතක් කියලා මේ විදිහට බලන්න කියලා කිව්වා. පළවෙනි කමටහනක් විදිහට මෙහින්නාසිකව මේක වඩන්න සාමාන්‍ය ජීවිතේ පුළුවන් වෙලාවට. ඊළඟට 26 වෙනි ධර්මදේශනාව කියන්නේ ගියේ සති ධර්මදේශනාවේදී තව වෙනත් විදිහකට මේ සිත බලන්න කියලා කිව්වා. මේ සිත දිහා නැත්තන් දැනීම දිහා මෙන්න මේ සිත අනිත්‍ය වෙනවා කියලා දැනගන්න කියලා. ඒ කියන්නේ අපි දන්නවා මේ පෙනෙන සිත හැම වෙලාවෙම තියෙන්නේ නැහැ. ඒක නිරුද්ධ වෙලා යන එක. ඇහෙන සිත හැම වෙලාවෙම තියෙන්නේ නැහැ. ඒක නිරුද්ධ වෙලා යන එක. ගන්සුන් දැන් සිත හැම වෙලෙම තියෙන්නේ නැහැ. ඒක නිරුද්ධ වෙලා යන එකක්. රස දැන් සිත හැම වෙලෙම තියෙන්නේ නැහැ. ඒකත් නිරුද්ධ වෙන සිතක්. ස්පර්ශ දැන් සිත හැම වෙලෙම තියෙන්නේ නැහැ. ඒකත් නිරුද්ධ වෙන සිතක්. මතක් වෙන සිත හැම වෙලෙම තියෙන්නේ නැහැ. ඒකත් නිරුද්ධ වෙනවා. එහෙම නැහැ ඒක නිත්‍ය එකක් නෙවෙයි අනිත්‍යයි කියලා බලන්න එක. මේ අපි බොහොම මතු පිටින් තව පටන් ගන්නෙ. අපි පස්සේ ගැඹුරට යනවා. හැබැයි මේ ටික කරගෙන ආවොත් පස්සේ ගැඹුරට යනකොට තමන්ට ඒ ගැඹුරින් වඩනකොට ඒවත් තේරුම් අරගෙන යන්න පුළුවන් වෙයි. ඒකට අපි මුලින් ඉඳලම කතා කරපු දෙයක් තිබුණා. මේ ධර්ම දේශනාව මාලාව පටන් ගන්නකොටම අපි ලෝක සූත්‍රයෙන් තමයි පටන් ගත්තේ. දේවතා සංගීතේ නිකාය දේවතා සංගීතේ ලෝක සූත්‍රයේ අරගෙන තමයි අපි මේ දේශනා මාලාව පටන් ගත්තේ. පළවෙනි දේශනාවෙම කරේ මෙන්න මේ ලෝක සූත්‍රය ගැන. එතකොට මම නැවත නැවත මේක මතක් කරන්න උත්සාහ කරන්නේ අපිට කාලය කියන එක වටින නිසා. එතකොට මේ ලෝක සූත්‍රයේදී අපි කිව්වා අපේ ලෝකය කියන එක මෙන්න මේ ආයතන 6යි හදලා දෙන්නේ කියලා. එතකොට සත්ත්ව ලෝක, දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, තිරිසන් ප්‍රේත ලෝක, මේ ලෝකේ වෙනස් වෙන්නේ එක එකනා ආයතන අනුව කියලා අපි බොහෝම විස්තරයතු කතා කරලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තින්නේ. ඒක ආයෙ මතක් කරන්න යන්නේ නෑ. අපි ඒ දේශනාවේදී අපි ඉගෙනගත් එක දෙයක් තිබුණා. මොකද්ද? අපට අපි ඉස්සෙල්ලා හිතාන හිටිය අපට එක ලෝකයක් තියෙනවා කියලා. හැබැයි කිසිම එකකින් එකකට සම්බන්ධ නැති ලෝක හයක් අපට තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. මොකද්ද? රූප ලෝකේ, ශබ්ද ලෝකේ, ගන්ධ ලෝකේ, රස ලෝකේ, ස්පර්ශ ලෝකේ, සිතුම් ලෝකේ. මීට වඩා ලෝකෙ මොකක්වත් නැහැ. මුළු ලෝකෙම කිව්වේ මෙන්න මේ එක ලෝකයක් නෙමෙයි, මේ ලෝක හයටයි මම ලෝකේ කියලා හිතුවේ කියලා අපි මුලින්ම පැහැදිලිව තේරුම් අරගෙන තමයි ආවේ. එහෙනම් දැන් අපි මේ චිත්තානුපස්සනාව කොටස කරනකොට, චිත්තානුපස්සනාව කරනකොට අපි බලමු මොකද්ද මේ ලෝකේ කියන්නේ කියලා. එතකොට ලෝකේ කියලා කියන්නේ රූප ලෝකේ කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් අපේ පෙනෙන සිතටනේ. ඇහැ හදලා දුන්න රූප ලෝකේ කියලා අපි කතා කරා. ඇහැ හදලා දුන්න රූප ලෝකේ කියන්නේ මොකද්ද? ඇහැ නෙවෙයි ඇත්තටම හදලා දුන්නේ. ඇහැට බාහිර රූපයක් එනකොට විඥානයේ කියන ස්වභාවයේ එකතු වෙලා මෙන්න මේ පෙනෙන සිත හැදුණා. අන්නේ ඒ පෙනෙන සිතට තමයි මම රූප ලෝකේ කිව්වේ. මං හිතනවා පැහැදිලි කියලා මේ විස්තර කරන එක මෙහින්නාසේ පහුගිය දේශනාවලට සහභාගී වෙලා තියෙන නිසා, අපි මේව ගොඩක් විස්තරතු ඉස්සලා කතා කරලා තියෙන නිසා මෙහෙම කියනකොට පැහැදිලි වෙනවා කියලා මෙහින්නාසේ විශ්වාස කරනවා. එහෙමනම් සද්ද ලෝකේ ඇති වෙන්නේ කොහොමද? කන කියන එකට, කන හදලා දුන්න ශබ්ද ලෝකේ කියලා තමයි අපි කිව්වේ. නමුත් කනට තනියම මේ ශබ්ද ලෝකේ හදන්න බෑ. ඇත්තටම කියනවා නම් ශබ්දයයි කනයි ස්පර්ශ වෙනකොට විඥාන කියන ස්වභාවයෙන් සම්බන්ධ වීම නිසා මෙන්න මේ තුන එකතු වෙලා ඇති වෙනවා මේ ඇහෙන සිත කියන එක. තවදුරටත් අපි මේක විස්තර කරනවා ඉදිරියේදී. මේ පැහැදිලිව විස්තර කරනවා. දැනට අපි මේ සාමාන්‍ය මට්ටමින් තේරුම් අරගෙන යන් කොහොමද මේ සිත හැදෙන්නේ කියලා. ඒතර ඔය වගේම හැම ආයතනයකම සිත හැදෙන්නේ කොහොමද? බාහිර රූපයත් ආධ්‍යාත්මික රූපයත් විඥානයක් කියන තුන එකතු වෙනකොට එතන හැදෙනවා සිත කියන එක. ඒ සිත තමයි ලෝකෙ කියන්නේ. ඇහේ සිත හැදෙනවා නම් නැත්නම් පේනෙන සිත හැදෙනවා නම් ඔන්න රූප ලෝකෙ හැදුණා. ඇහෙන සිත ඇති වෙනවා කියන්නේ ශබ්ද ලෝකෙ ඇති වුණා. ගන්සුන් දැන් සිත ඇති වෙනවා කියන්නේ ගන්ධ ලෝකෙ හටගත්තා. රස දැන් සිත ඇති වුණා කියලා කියන්නේ රස ලෝකෙ හටගත්තා. ස්පර්ශ දැන් සිත ඇති වුණා කියලා කියන්නේ ස්පර්ශ ලෝකෙ හටගත්තා. මතක් වෙන සිත ඇති වුණා කියන්නේ මතක් වෙන ලෝකේ, සිතුම් ලෝකේ හැටගත්තා. එහෙනම් මේ ලෝකය තමයි හැදෙන්නේ, මේ සිත්ය තමයි තියෙන්නේ. ලෝකේ කියලා අල්ලන්න තියෙන්නේ මොකද්ද? වෙන මොකක්වත් අල්ලන්න දෙයක් නෑ. මගේ සිතම තමයි මට මේ අල්ලන්න ඉලා තියෙන්නේ. මගේ සිතම තමයි මේ ලෝකේ කියලා කියන්නේ. එහෙනම් මේ සිත් හයක් තියෙනවා නැත්තම් ලෝක හයක් තියෙනවා නැත්තම් දැනීම් හයක් තියෙනවා. සිත කිව්වත් එකයි, දැනෙනවා කිව්වත් එකයි, ලෝකේ කිව්වත් එකයි. එහෙමනම් අපිට මේ සති ඉන්ද්‍රිය වර්ධනය වෙනකොට නැත්තම් සිහිය දියුණු වෙනකොට අපිට මේ සිත දිහා බලාගෙන ඉන්නකොට, දැන් මෙහින්හන්සේ කිව්වනේ මේක බලාගෙන ඉන්න කියලා ටිකක්, දැන් කවුරු හරි කෙනෙක් මේක බලාගෙන හිටියනම් මේ විදිහට වැඩි වෙලාවක් අරගෙන එයාට තේරෙන දෙයක් තියෙනවා. මොකද්ද? පෙනෙන සිත කියන්නේ එකක්, ඒක ගැන මතක් වෙන සිත කියන්නේ වෙනත් එකක්. රූපයක් පෙනෙනකොට පෙනෙන සිත ඇති වුණා. ඒක අරමුණු වෙලා තවත් මොකක් හරි දෙයක් මතක් වෙන සිතක් මනසේ ඇති වෙනවා. ඒක සිතුවිල්ලයි මනස. එතකොට එන්න මේ විදිහට මේක දෙකක් කියන එක යම් කෙනෙකුට පැහැදිලිව තේරෙන්න පටන් ගන්නවා. එතකොට මෙහෙම ඉන්නාසි අද උත්සාහ කරනවා මේ සිත ගැන බොහොම විස්තර ඇතුව බොහොම හරිම ප්‍රසිද්ධ ගාථාවක් මේක මං හිතන්නේ හැම කෙනෙක්ම ගේහලා තියෙන ගාථාවක් මේ සිත ගැන විස්තර කරන ගාථාවක් ඒක මං හිතනවා මේ අපි මේ සිත කියලා කියලා හොයාගත්ත එකත් එක්ක මේක ගැළපෙනවද කියලා අපට හොඳට බලන්නත් පුළුවන් ඊළඟට මේ ලක්ෂණ ටික මොනවද කොහොමද මේක විස්තර වෙන්නේ කියලාත් අපි බලමු මොකද මේ ගාථාව දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං ඒ චිත්තං සංයමෙස්සන්ති මුක්ඛන්ති මාර බන්ධනාති එතකොට අපි බලමු මෙන්න මේකේ මේ ලක්ෂණ ටික මොනවද කියලා මේ සිතේ ලක්ෂණ ටිකක් තමයි මේ විස්තර කරන්නේ පළවෙනි ලක්ෂණය මොකද්ද දූරංගම අපි බලමු මොකද්ද මේ දූරංගම කියන්නේ කියලා එතකොට බොහෝ දෙනෙක් හිතාන ඉන්නවා මේ සිතට දුර ගමන් යන්න පුළුවන් මේ සිත යනවා කියලා කියනවා. සමහර අය කියනවා මේ සිත අතීතයට යනවා, අනාගතයට යනවා. ඊළඟට සමහර අය කියනවා මෙහි ඉඳලා මගේ සිත ලංකාවට යනවා. මගේ සිත දිව්‍ය ලෝකෙට ගිහිල්ලා. මගේ සිත ඇමරිකාවට ගිහිල්ලා. එහෙම පුළුවන්ද මේ සිතට යන්න ඇත්තටම? සිත ඇත්තටම යනවද? හිතලා බලන්න. එහෙම හිතට යන්න පුළුවන් නම්. දැන් හිතන්න මෙහි ඉඳලා ලංකාවට හිතට යන්න පුළුවන් නම් ඇයි අපි මේ ටිකට් අරගෙන මෙච්චර මහන්සි වෙන්නේ මෙහි ඉඳලා හිත යවනවා ලංකාවට යවලා තමන්ගේ ලංකාවේ ගෙදර ඥාතිය ඔක්කොටම කතා කරලා ඒ තොරතුරු බලලා එහෙනම් මම යන්නම් කියලා ආපහු වෙනවා ඊළඟට ඕනෑ රටකට යන්න ඕන නම් දඹදිව යන්න ඕන නම් එතෙන්ට ගියා වැන්දා ඔක්කොම බැලුවා ඒ තොරතුරු කරා මෙයා කරලා ආපහුතරයක් මේ හිත ආපහු ආවා තොට ඕනේ රටකට ගිහිල්ලා බලලා එන්න පුළුවන් වීසා ඕනෙත් නැහැ මුකුත් ප්‍රශ්නයක් නැහැ මොකද හිතෙන් යන්න අවශ්‍යතාවයක් නැහැ නේ මේ කය අරන් යන්න වීසා ඕනේ හිතෙන් යන බව කවුරුත් දන්නේ නැහැ නේ එහෙම යන්න පුළුවන් දැන් හිතන්න බලන්න මේ මොහොතේ හිතලා බලන්න ඔබ වෙන ස්ථානක ඉන්නවනම් ඔක්කොම වගේ ලංකාවේ හිටපුවානේ හිතලා බලන්න දැන් ලංකාවට යන්න පුළුවන්ද මේ හිතෙන් කියලා මේ මොහොතේ හිතෙන් ලංකාවට ගියොත් ඔබට මොනවද වෙන්නේ ලංකාවේ දැන් ඇත්ත තත්ත්වේ පේන්න ඕනේනේ. එහෙම පේනවද? එහෙම පේන්නේ නැහැ නේද? එතකොට දැන් 5 දිනක් ලංකාවට ගියොත් ඒ 5 දිනාට පේන්නේ එකම දේද මේ වෙලාවේදී? 5 දිනකට ගියොත් මේ වෙලාවේ එයාපෝට් එකට යන්න එයාපෝට් එකට ගිහිල්ලා එන්න කියලා. එයාපෝට් එක හොඳට දන්නවනේ. ඒක යනකොට ඒ 5 දිනාගෙන් එකතු කරලා විස්තර හෙව්වොත් දැන් මේ එයාපෝට් එකේ විස්තර කොහොමද මේ වෙලේ කියලා. 5 දිනා 5 දෙයක් කියලා. තොර ඇත්ත විස්තරේද මේගොල්ලෝ කියන්නේ. තොර ඇත්තටම ගියා නම් මොකද වෙන්න ඕනේ? ඇත්තටම මේ වෙලාවේ தත්ත්වය තේරෙන්න ඕනේ. මේක මම පොඩි උදාහරණයක් කියන්නම්. මෙහෙම හිතන් බලන්න. ඔන්න හිතන්න මේ අපි පොඩි කාලේ මම තමයි. පොඩි කාලේ හිටිය යාපනයේ පැත්තක ගෙදරක පොඩි පොල්ලතු පැලක තමයි හිටියේ. ඊට පස්සේ යුද්ධ නිසා මොකද කරන්නේ? එහෙ ඉන්න බෑ. ඒ ගෙවල් වලින් අයින් වෙලා කොළඹට ඇවිල්ලා දැන් ඔන්න කොළඹ ගෙදරක් හදාගෙන කොළඹට වෙලා ඉන්නවා. දැන් යුද්ධ ඉවරයි. ඊට පස්සේ යුද්ධ වෙලා බිම ඔක්කොම විනාශ වෙලා දැන් අවසානේ මේවා ඩෝසර් කරලා දැන් අපේ ගෙදර තිබුණ තැන තට්ටු තුනේ හෝටෙල් එකක් හදලා තියෙනවා. දැන් අපට කියනවා අර පොඩි කාලේ හිටපු ගෙදරට යන්න. එතන තිබුණ තැනට යන්න දැන් කියලා. හිතේ දැන් අපි ගිහිල්ලා නැහැ. දැන් ආවට පස්සේ ගිහිල්ලා නැහැ. දැන් හිතෙන් යන්න කිව්වොත් ඔබට මොකද්ද පේන්නේ කියලා හිතලා බලන්න හිතේ. අර පොල්ලතු පෙළ මතක් වෙනවා. පොල්ලතු පෙළ තමයි පේන්නේ හිතෙන් එතෙන්ට ගියොත්. ඇත්තටම හිතෙන් ගියා නම් එතෙන් ඔබට මොකද්ද පේන්න ඕනේ? එතන අදලා තියෙන අර තට්ටු තුනේ හෝටෙල් එක පේන්න ඕනේ. හැබැයි ඒක පේන්නේ නැහැ. ඇත්තටම ගියා නම් එතන තියෙන ඇත්ත දේ පේන්න ඕනේ. එතකොට කොහොමද මේ හිතෙන් ගිහිල්ලා පොල්ලතු පෙළ දැක්ක? දැන් ඒක ඇත්තෙත් නෑ. ඒක ඩෝසර් කරලා ඒක පස් වෙලා තිබුණ තැනකවත් මොකක්වත් නෑ. එහෙනම් හිතෙන් ගිහපුවාම කොහොමද මේ පොල්ලතු පෙළ දැක්කේ? එහෙනම් ඇත්තටම හිතෙන් ගිහිල්ලා දන්නේ ඒක තමයි මේ ඉන්නාසට විස්තර කරන්න ඕනේ. ඇත්තටම හිතෙන් ගිහිල්ලා නෑ. මොකද වෙලා තියෙන්නේ? පරණ මතකයක් අවදි කරගෙන තියෙනවා. පරණ ඇල්බම් එකක් පෙරලා තියෙනවා. පරණ වීඩියෝ එකක් ප්ලේ කරලා බලලා තියෙනවා. ඒවනේ දුවේ අපි හිතෙන් යනවා කියලා කරලා තියෙනවා. සමහරක Tamante ස්කෝල්ට ගියපු පළවෙනි දවසේ මතක් කරගන්න ගියෝ සමහරට මතක් කරගන්න පුළුවන්. දැන් ඒ ස්කෝලෙත් නෑ, ඒ ගුරුවරුත් නෑ, ඒ Tamanගේ ශරීරෙත් නෑ. හැබැයි ඒක සජීවීව තිබ්බ වගේම මේ වීඩියෝ එකක් වගේ තමන්ට මතක් කරගන්න පුළුවන්. සමහර සිදුවීම් තියෙනවා එහෙම සිතෙන් අපව මතක් කරගන්න පුළුවන්. එතකොට අනාගතයටත් ඒ වගේ ඉදිරියේ ඕන තරම් කල් ඉදිරියට හිත හිත හිතේ තියන්න පුළුවන්. ඇත්තටම මේ සිත දුර යනවාද නැත්තම් පරණ ඈත අතීතයේ දෙයක් මතක් කරගන්න? එහෙනම් දුරන් ගමන් කියන්නේ සිත දුරට ගියා නෙමෙයි. මේ සිතේට හැකියාවක් තියෙන ඈත තිබුණ දුර තිබුණ දේවල් නැවත මතක් කරගන්න. ඊළඟට අතීතයේ ඈත තිබුණ දේවල් මතක් කරගන්න පුළුවන්. අනාගතයේ ඉස්සරහට බොහෝ ඈත දේවල් හිතන්න පුළුවන්. මම මෙහෙම කරලා මෙහෙම කරනවා, මෙහෙම වුණොත් මෙහෙම කරනවා, මෙහෙම වුණොත් මෙහෙම කරනවා, එහෙම වෙන්නේ නැතුව මෙහෙම වුණොත් මෙහෙම කරනවා. මොනවද මේ හිතන්නේ? අනාගතය ගැන හිතනවා, හෝ ඉදිරියට හිතනවා. සමහරටක එහෙම එහෙම කර කර ඉන්න යාට ආයුෂත් නැති වෙන්න පුළුවන්. හෙට උදේ නැගිටින්න නැතුව කෙලින්ම මැරිලා යන්නත් පුළුවන්. නමුත් මෙන්න මේ විදිහට අනාගතේ බොහෝ දුරට හිතන්න පුළුවන්, අතීතයේ බොහෝ දේවල් හිතන්න පුළුවන්. අන්න ඒක නිසා කිව්වා මොකද්ද, දුරංගම බොහෝ දුර දේවල් හිතන්න පුළුවන්කම තියෙන, මතක් කරගන්න පුළුවන්කම තියෙන නිසා දුරංගමක් කිව්වා. ඒ අතීතයේ සිතුවිලි ඔස්සේ යනවා. අපි කිව්වා මේ මනස ගැන, මනස ගැන කතා කරනකොට කිව්වා මේ හැට ආහාරේ, රූප කනට ආහාරේ, ශබ්ද නහයට ආහාරේ, ගන්ධ දිවට ආහාරේ, රස කයට ආහාරේ, ස්පර්ශ මනසට ආහාරේ, සිතුවිලි කියලා. අපි අර අපි එක සූත්‍රයක උන්නාහ බ්‍රාහ්මණ සූත්‍රයේදී විස්තර කරානේ, බමුණත් ඇවිල්ලා කියනවනේ එක එක්කෙනාගේ ගෝචර අනිත් එක්කෙනා අඳුරන්නේ තනි තනියම ඒව රස විඳිනවා කියලා. ඒ විදිහට විස්තර කරේ. අන්නේ වගේ මේ තනි තනියම තනි තනියම රස විඳින ටිකක් තියෙනවා. එතකොට මෙන්න මේ පහ බාහිරින් දේවල් ගන්නකොට මේ මනස කියන එක අපි කිව්වා හරියට මේ ටැක්ස් ඔෆිස් එක වගේ. මේවට අපි ටැක්ස් එකක් ගෙවනවා වගේ, හරියට මොනවද ඒකට කියන්නේ, ආදායම් බදු ගෙවනවා වගේ, ආදායම් බදු දෙපාර්තමේන්තුව වගේ. අපි මොකද කරන්නේ, මේ මේ ආයතන විසින් යම් කිසි බිස්නස් එකක් කරනවා වගේ, යම් කිසි දෙයක් ගත්තට පස්සේ ඒ වගේ ලාභයක් තියෙනවා නම් අන්න ඒකෙන් කොටසක් මේ මනස කියන එකට සිතුවිල්ලක් විදියට ගෙවනවා කියලා අපි මේක ගොඩක් කතා කරලා තියෙන එකක් නිසා නැවත චුට්ටක් මතක් කරනවා විතරයි. එතකොට එහෙමනම් මෙන්න මේ විදිහට මේ මනසේ මෙන්න මේ විදිහට මේ තැම්පත් වෙලා තියෙන සිතුවිලි විදිහට තැම්පත් වෙලා තියෙනවා තමයි නැවත නැවත මනසට මේ සිතුවිලි ඉදිරියට එන්නේ. එතකොට මේ අතීතයේ ඉඳලා තැම්පත් කරපු ඒ ධාරාවල්, සිතුවිලි ධාරාවල්, ඒ මතක කියන ඒ ස්වභාව නැවත නැවත මේ මනසට ආපහු අර කම්පියුටරේක යම් කිසි දත්ත ටිකක් ගබඩා කරලා ඒක ඒ දත්තවල තියෙන තැන මේ ටයිප් කරනකොට මේ දත්තයක විවෘත වෙනවා වගේ, ඒ අදාළ ඉස්කෝලේ පුංචි කාලේ මොන්ටිසෝරි ගියපු එක කියනකොට අන්න ඒකට අදාළ සිටිවිලි ටික, ඒකට අදාළ වීඩියෝ එක නැවත ප්ලේ වෙන්න පටන් ගන්න. ඔන්න ඔය විදිහට තමයි මේ මතකය කියන එක සිදු වෙන්නේ. එතකොට අර දුර දේවල් අපිට විස්තර කරන්න ඕනේ, මේ දුරංගමන් කියන කෙනා දුර යන්නේ නෑ මේ මනස. මේ සිත දුර යන්න පුළුවන්කමක් නෑ. මෙතනමයි ඇති වෙන්නේ ඒ අතීතයේ ලැබිච්ච මතක කියන ඒවා නැවත ආවර්ජනය කිරීමක් තමයි සිදු වෙන්නේ. අතීතයේ ගැන සැලසුමක් හදලා අන්න ඒක ආවර්ජනය කිරීමක් තමයි මේ සිදු වෙන්නේ. දුර විදියට දුරංගමන් කිව්වේ මෙන්න මේ ස්වභාවයට. ඊළඟ එක තමයි ඒක චරං කියන එක. ඒක චරං කියලා කියන්නේ චරං කියන්නේ හැසිරෙනවා කියන එකනේ. ඒක චරං තනිවව හැසිරෙනවා. ඒ කියන්නේ වරකට එකක් පමණක් ඇති වෙනවා කියන එක. එකයි තියෙන්නේ. ඒක චරං සිත් දෙක තුනක් හතරක් පහක් එකතු වෙලා ක්‍රියාත්මක වීමක් නැහැ. එහෙම නැත්නම් පේනෙන සිතයි ඇහෙන සිතයි සිත් හතර පහ එකතු වෙලා වැඩ කරනවා කියලා එකක් අපට සිදු වෙන්නේ නැහැ. පේනෙනවා නම් පේනෙන සිත විතරයි. ඇහෙන වෙලාවට ඇහෙන සිත විතරයි. ගන්සුන් දැන් වෙලාවට ගන්සුන් දැන් සිත විතරයි. රස දැන් වෙලාවට රස දැන් සිත විතරයි. ස්පර්ශ දැන් වෙලාවට ස්පර්ශ දැන් සිත විතරයි. මතක් වෙන වෙලාවට මතක් වෙන සිත විතරයි. වරකට එක සිතක් ඇති වෙනවා. මේ සිත හයක් තියෙනවා කියලා සිත හයෙන් වරකට ඇති වෙන්නේ එක සිතයි. තනිව තනිවම හැසිරෙන සිත හයක් මිසක් එකට යන කණ්ඩායමක් නෙවෙයි. එකට එකතු වෙලා හය දිනකට එකට වැඩ කරන්න පුළුවන්කමක් නැහැ කියලා තුවාන් ප්‍රදේශනා කරන්නේ. ඒත් මේක ඇත්තටම අපට ප්‍රායෝගිකව දකින්න පුළුවන්. පව් කියලා දුන්න දේශනා වල දුන්න කමටහන් චුට්ටක් වැඩුවා නම් තමයි තේරෙනවා ඔන්න දැන් තියෙන මේ සිත, දැන් තියෙන මේ සිත. එතකොට පරණ එක නේ. අන්නේ විදිහට තමන්ට ප්‍රායෝගිකව දකින්න පුළුවන්. ඒතර මේ දේශනාවල තියෙන සියල්ල ප්‍රැක්ටිකලි තමන්ට දකින්න පුළුවන් දේවල්. එම නැතු මේ මේ මතක තියාගන්න එකක් නෙවෙයි හැම වෙලාවෙම මේකයි කියන්නේ මේ ප්‍රායෝගික මාර්ගයට යනකොට මේ දේශනාවල තියෙනවා තමන්ට පේනවා එතකොට තමයි අපට ඇති වෙන්නේ අර සත්‍ය ඥානේ කෘත්‍ය ඥානේ කෘතඥානේ කියලා මේ මේ සම්පූර්ණ වීමක් සිදු වෙන්නේ කියන්නේ මේක සත්‍ය බව තමන්ට නැත්තම් අපි කිව්ව ඥාත පරිඥා තීර්ණ පරිඥා වහාන පරිඥා කියලා එතකොට ඥාත කියලා කියන්නේ දැනගන්නවා ඊට පස්සේ මේක පැහැදිලිව දකිනකොට මෙයාට තීරණයක් එන මේක එහෙම තමයි මෙහෙමම තමයි එතකොට අර පොතකින් තියෙන එක වගේ නේ මේක කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ ස්ථිරවම තියෙනවා තීරණයකට ඇවිල්ලා තියෙන මේක මෙහෙමම තමයි මං හිතාන හිටියේ මෙහෙම හැබැයි දැන් මම දැක්කා මේක එහෙනම් ඒක මෙහෙමමයි එතකොට මොකද වෙන්නේ අර පාරණ තිබුණ අවිද්‍යාවට ඉන්න බෑ ප්‍රඥාලෝක එනකොට අන්ධකාරයට ඉන්න බෑ මෝහ අන්ධකාරයට ඉන්න බෑ කියලා මෙන්න විස්තර කරන්න විතර මෝඩකම අවිද්‍යාවට ඉන්න බෑ ඒක නිරුද්ධ වෙනවා උමනාවෙන්වත් තියාගන්න එතකොට මේ ඇත්ත දකින්නකොට ඉබේ සිදුවෙන දේ මේ මාර්ගය කියන්නේ බොහෝ දේවල් අපිට මේ මාර්ගය කියන්නේ වඩන්න විතරයි දෙන්නේ මාර්ගය බුදුහාමුදුර දේශනා කරපු ක්‍රමයේ කරනකොට ඉතුරු ඒවා නිකම්ම වෙනවා මේ සියල්ල හේතුඵලනේ මේ හේතුව සකස් වෙනකොට ඵලය සකස් වෙනවා නිකම්ම අපිට අපිට කරන්න තියෙන වැඩේ තමයි කරන්න තියෙන්නේ දුක්ට ඒක දැනගත්තත් නැතත් වෙන්න ඕන දේවල් අවබෝධ ඒ විදිහට සිදුවෙලා යනවා එතකොට ඔබට හිතෙන්න පුළුවන් මේ ඉන්නාසි කිව්වට අපි ඇත්තටම මේ පළවෙනි හිට දුන්න භාවනාවේදී අපි සිත දැනීමක් කියලා බලනකොට අපට ඒ වෙලාවෙත් මේ එක චරන් කියන එක තේරෙනවා එක දැනීම එක වෙලාවකට තියෙන්නේ කියන එක ප්‍රායෝගික දැනෙනවා එතකොට මේ නිහංසයේ කිව්වත් නැත තමන් දන්න ඒක චරන් මේක කියලා ඒතර ධර්මයේ සඳහන් වෙලා තිබුණත් එතත තමන්ට තේරෙනවා මේක ඒක චරන් තමයි කියලා ඒක තමන්ගේ අත්දැකීමක් වෙනවා එතකොට ඔබ හිතන්න පුළුවා එතකොට එහෙනම් මේ ටීවී බලනකොට අපි දැන් කෑමෙකුත් අරගෙන ගොඩක් වෙලාවට හවසට ගිහිල්ලා ටීවී එක ළඟ ඉඳලා කෑම කනකොට පේනිනවා ඇහෙනවා නටන එක්කෙනත් පේනවා එයාගේ සින්දුවත් ඇහෙනවා ඊළඟට කෑමේ රසත් දැනෙනවා ඒ සුවඳත් දැනෙනවා ඊළඟට කයට රස්නේ සීතලක් දැනෙනවා ඊළඟට නොඑක් දේවල් මතක් වෙනවා එහෙනම් මේ සිත ආය මේකට වැඩ කරනවා නේ මොකද්ද මේ එක චරන් කියන්නේ කියලා මේ සිත කියන එක පින්වතුනි ඉතාම වේගවත් දෙයක් බුදුරජාණන් දේශනා කරනවා මේ රූප කලාපයක් ඉපදিলা නිරුද්ධ වෙනකොට අපි ධාතු ස්වභාවයෙන් කතා කරනකොට සතර මහා ධාතුන් හැදුණු රූප ගැන කතා කරා. එතකොට ඒකේ ආබන්දන විබන්දන නැත්තම් ආපෝ ධාතුයේ තිබෙන මේ වේගවත් ස්වභාවය නිසා මේ රූප කලාප වලට තියෙන්නේ එක ෂණයයි ආයුෂ කියලා කිව්වා. එතකොට එකතු වෙනකොට ආබන්දන වෙනකොට රූපය ඇති වෙනවා, රූප කලාප ඇති වෙනවා, විබන්දන වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා. එතකොට මේකට යන කාලය එක ෂණයයි කියලා කිව්වා. ඒතර බුදුජානක වහන්සේ දේශනා කරන මේ විඥාන ධාතුවට විඥාන ධාතුවේ වේගයේ මේ රූප කලාපයක එක සැරයක් ඉපදෙලා නිරුද්ධ වෙනකොට 1000 සැරයක් ඉපදෙලා නිරුද්ධ වෙනවා කියලා. එහෙනම් විඥාන ධාතුවේ ගතිය සිත් හදන ගතිය කියලා අපි කිව්වනේ. එහෙමනම් මෙන්න මේ කාලයට කියලා කිව්වා චිත්තක්ෂණයක් කියලා කිව්වා. මේ සිතක් ඇති වෙලා නිරුද්ධ වෙන්න යන කාලෙ නැත්නම් විඥාන ධාතුවේ මේ ඉපදෙන නිරුද්ධ වෙන වේගයට කිව්වා මේ චිත්තක්ෂණය කියලා ඒ කාලෙට. එහෙමනම් අපිට මේ සිත හැම එකට වෙනවා කියලා දැනෙන්නේ ඇයි කියලා ඔබට දැන් හිතා ගන්න පුළුවන්. අපිට පින්වතුනි මේ සිතේ වේගය කියන එක මේ ඇත්තම වේගය ධාතු ස්වභාවයෙන් ඇති වෙන වේගය කවදාකවත් අල්ලන්න පුළුවන් කක් නෙමෙයි. බුදු කෙනෙක් අල්ලගත්තට මේ මහා තීක්ෂණ ශක්තිය සමාධි සීල සමාධි ප්‍රඥා ශක්තියෙන් අල්ලගත්තට අපිට හිතා ගන්නවත් බෑ. ඒක තමයි මේ බුදු කෙනෙක් පමණක් අවබෝධ කරන දෙයක් බවට පත් වෙන්නේ මේ ධාතු වල ඇත්ත ස්වභාවය කියන එක. එතකොට අන්න ඒ නිසා තමයි උන්වහන්සේට නිරාවරණ ඥානෙ බුදු කෙනෙකුට පමණක් පහළ වෙන ඥානය ඇති වුනේ. මේ ලෝකේ කිසිවක් ආවරණ ඉල්ල නැතුව ඒ තරම් සියුම්ම මේක දකින්න හැකියාව තිබුණා. අපිට හිතා ගන්නවත් බෑ බුදු කෙනෙක්ගේ මේ ප්‍රඥා ශක්තිය බුදු කෙනෙක් කියන්නේ කවුද කියලා හිතා ගන්නවත් බෑ මේ විදිහට බලනකොට තමයි තේරෙන්නේ ඒක. එතකොට එහෙමනම් අපිට මෙන්න මේ ටීවී බලනකොට මේ සිත හැම ඇති වෙනවා වගේ පෙනුනේ ඇයි? පෙනෙන සිත ඇතිවිලා නිරුද්ධ වෙලා ඇහෙන සිත ඇතිවිලා නිරුද්ධ වෙලා ගන්සුන් දෙන සිත ඇතිවිලා නිරුද්ධ වෙලා රස දෙන සිත ඇතිවිලා නිරුද්ධ වෙලා ස්පර්ශ දෙන සිත ඇතිවිලා නිරුද්ධ වෙලා මතක් වෙන සිත ඇතිවිලා නිරුද්ධ වෙලා හැබැයි මේක පුදුමාකාර වේගයක්. තප්පරයකට කෝටි ප්‍රකෝටි වාරයක් කියන්න බැරි තරම් වේගයක්. ඒක නිසා අපට මේ එකක් ඉපදෙලා නිරුද්ධ වෙන එක පේන්නේ නැහැ. එකක් පස්සේ එකක් එන සිත් තොගයක් සිත් පැකට් එකක් හයක සෙට් එකක් විදියට දකින්නේ එකම හයම එකට යනවා වගේ දකිනවා. මොකද මේ නිරුද්ධ වීම අලුත් අනිත් එක හැදීම් පේන්නේ. විශේෂයෙන්ම ඔබට නැටුමක් නටනකොට සින්දුවක් අහහා මේ දෙක එකමයි කියන මිසක් කිසි කෙනෙකුට වෙන් කරලා දකින්න පුළුවන් කමක් නැහැ. මොකද මේ දෙකම එකට යනවා වගේ පේනවා. නමුත් වේගෙන් මේ සිත් දෙක මාරුයි මාරුයි ඇති වෙගෙන යන. එතකොට මේ ධාරාවල් දෙකක් විදිහට මේ දෙකම එකට වෙන බවක් දැනෙනවා. එතකොට මොකක් නිසාද මෙන්න මේ ඒකචරං අපිට පේන්නේ නැති වෙලා තියෙන්නේ? ඇත්තම ඒකචරං කියන ස්වභාවය පේන්නේ නැති වෙන්නේ මෙන්න මේ වේගවත් ස්වභාවය නිසා. නමුත් අපි මේ ප්‍රායෝගික බලනකොට යම් ප්‍රමාණයකට මේ සිහිය යොදාගෙන මේ ප්‍රායෝගිකව මේ සිත දිහා බලනකොට තමයි මේ ඒකචරං ස්වභාවය යම් ප්‍රමාණයකට තේරෙන්න පුළුවන්. තර සැබෑ සිහිය කියන එක තියෙන්න ඕනේ. මේක නිකම් එකපාරක් විනාඩි දෙක තුනක් කරලා හරියන්නේ නැහැ. ටිකක් කාලය අරගෙන තමන් හොඳට කරනකොට සිහිය යොදාගෙන කරනකොට තමයි මේක දකින්න හැකියාව තියෙනවා ප්‍රායෝගිකව. එතකොට මේ එකක් පස්සේ දැන් අපි ඉස්සෙල්ලා දෙවෙනියට දුන්න භාවනාව තමයි සිත අනිත්‍යයි කියලා දකින්න එක. එතකොට දැන් අපි පෙනෙන සිත නිරුද්ධ වුණා. එතකොට ඔන්න තව වෙන සිතක් ඇති වෙන මතක් වෙන සිත ඇති වෙනවා. ඔය විදිහට දැන් මේ සිත් එක එකට බලාගෙන යනකොට එයාට පැහැදිලිව දකිනවා මේ තමන්ට තේරෙන මට්ටමේ සිහිය යොදාගෙන බලනකොට එකක් පස්සේ සිතක් එනවා. එකක් නිරුද්ධනට තව එකක් එනවා. පරණ එක නෙමෙයි අලුත් එකක්. ඔය විදිහට මේ 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 ඒක චරන් ස්වභාවය එකක් හැර එකක් පස්සේ එන සිත් ගොඩක් කියන එක දකිනවා. මේ සිත පවතින එකක් නෙමෙයි. මෙච්චර කාලයක් හිතාන හිටියේ මගේ මේ තියෙන සිතක් කියලා එකක් තියෙනවා. ඒ සිතට පේනවා, ඒ සිතට ඇහෙනවා, ඒ සිතට ගඳසුන් දෙන්නවා, ඒ සිතට රස දෙන්නවා, ඒ සිතට ස්පර්ශ දෙන්නවා, ඒ සිතට මතක් වෙනවා කියලා. එතකොට අපි දැක්කා එහෙම එකක් මේකේ නැහැ. එහෙම එකක් තිබුණා නම් ඇහැ නැතුවත් ඒ සිතට පුළුවන් වෙන්න ඕනේ මේ රූප බලන්න. එහෙම එකක් නෙවෙයි. මෙතන ආයතනවල ඇති විනිරුද්ධ වෙන සිතක් කියලා තමන්ට තේරෙනවා. එතකොට මේ සිත මේ විදිහ එකක් නම් මේකත් එක්ක යන්න ඕනේද කියලා එයාට යම් අවබෝධයක් ඇති වෙනවා. මේ අර එක සිතක් කියලා අපි අර කය මේ මුලින්මත් කිව්වා මේ ඉපදෙනකොට මේ මම කියන පුද්ගලයාගේ කයයි සිතයි කියලා කෑලි දෙකක් කියලා වෙන් කරනකොටම ඒක මම දන්නේ කී දෙනෙක් මේ මෙච්චර කතා කරලා කී දෙනෙක් මේ කියන දේවල් කරලා බලනවද කියලා. ඉතින් කරලා බලන්නේ නැතුව මේ ඉතින් අත්දකින් නොලැබෙයි. හැබැයි කවුරු හරි කරා නම් එයා පැහැදිලිව දකින භාවනා වැඩසටහන් වලට අපුවයිට එහෙම අපි මීට වඩා ගැඹුරින් මේවා විස්තර කරලා කරවනවා වෙනස් වෙනස් භාවනා දීලා. එතකොට ඒගොල්ලොන්ට පැහැදිලිව තේරෙනවා මම මේ හිතන් ඒ පිරිස කතා කරනවානේ. අපි අහනවානේ විස්තර. ඒ අහනකොට ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? මේ විදිහට දකිනකොට අර ඉස්සෙල්ලා තියාගෙන හිටපු වාගේ මම කියන කෙනා ගැනත් මගේ දරුවෝ දෙමව්පිය ස්වාමියා භාර්යාව කවුරු හරි කියලා මේ පුද්ගලය කියලා වෙන් කරලා හිටපාය මේ කොටස් දෙකක් කියලා දකිනකොටම ඒකේ අගේ චුට්ට බහින ගතියක් තියෙනවා කියලා ඒගොල්ලොන්ගේ ප්‍රායෝගික අත්දැකීම් වලින් කියනවා. එතකොට අපි දන්නවා මෙයා නම් භාවනාව කරලා තමයි මේ තියෙන්නේ කතා කරන්න කියලා. එතකොට ඒ වගේ දැන් මේ සිත කියන එකේ මෙන්න මේ අර එක හිතක් තියෙනවා කියලා හිතාන හිටපුමට දැන් මෙන්න මේ විදිහට මේ සිත් හයක් කියලා දකිනකොට මොකද වෙන්නේ? මේ සිතට දුන්න අගය මේ සිත වෙනුවෙන් මේ සිත මගේ සිත කියලා මේ රැකගෙන හිටපු අගය මෙන්න මේකේ අගේ චුට්ටක් අඩු වෙලා බාල වෙලා යන ගතිය නැත්තම් මේක ගැන තියෙන උපාදානයේ අඩු වෙලා යන ස්වභාවයක් ඇති වෙනවා. ඒක තමයි වෙන්නේ. ඇත්තටම කියනවා නම් මේක යන්න ඕනේ උපාදාන නිරෝධ වෙන්න නියන්න ඕනේ. උපාදාන නිරුද්ධ කරනවා නෙවෙයි ඇත්තටම උපාදාන වෙන්න දෙයක් ඇත්තේ නෑ. ඒක තේරෙන්නේ නැති හින්දා තමයි උපාදානෙන්නේ. අවිද්‍යාව නිසා උපාදාන වෙන්නේ. තණ්හාව ඇති වෙන්නේ. එතකොට මෙන්න මේක යම් ප්‍රමාණයකට තේරෙන්න ඇති කරා නම් කවුරු හරි කෙනෙක්. එතකොට ඊළඟට කියනවා දූරංගමං ඒකචරං අසරීරං. අසරීරං කියන්නේ මොකක්ද? අපි ශරීරය කියන එක අපි දන්නවා මේ රූපයක් නෙමෙයික නේද? සතර මහා ධාතුන්ගෙන් හැදුණු රූපයක්. ඉතින් මේ සිත කියන එක බලන්න මේ සතර මහා ධාතු කියන්නේ ගති හතරක්නේ. ඊළඟට අපි කොහොමද ශුද්ධාෂ්ටක කියලා ගති හතර සහ ඒකට ලක්ෂණ හතරක් ඇති වෙනවා. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. එතකොට මෙන්න මේ වගේ මේ සිත කියන එක තදද සිනිද්ද එහෙම කියන්න බෑ. උණුසුම්ද සීතලද එහෙම කියන්න බෑ. ඊළඟට මේකේ පාට මොකද්ද? සිත කියන එක රතු පාට, කොළ පාට, එහෙම පාටක් තියනවාද? එහෙම කියන්නත් බෑ. ඊළඟට මේ සිතේ සුවඳ මොකද්ද? පෙනෙන සිතේ, ඇහෙන සිතේ, මේ ස්පර්ශ දෙන සිතේ, මතක් වෙන සිතේ සුවඳක් තියනවාද කියලා? එහෙම කියන්නත් බෑ. ඊළඟට මේ මොන රසද මේ සිත? මේ පේන රූප පේන සිතේ රහ මොකද්ද? එහෙම කියන්නත් බෑ. එහෙනම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන එකම ලක්ෂණයක්වත් මේ සිත කියලා මේ කියන ආයතන හයම ඇතින සිත්තල එහෙම පොදු එහෙම මොකක් ලක්ෂණයක් කියලා හොයාගන්න පුළුවන්කමක් නැහැ මේ සිත කියන එකේ. එතකොට ඒක නිසා මේ ශරීරයේ නැත්තම් මේ රූප කියන ස්වභාවය හැදිලා තියෙන්නේ ධාතු හතරෙන්. එහෙනම් මේ ධාතු හතර මේ සිත හැදෙන්න උපකාරී වුණාට මේ හැදුන සිත ධාතු අතරින් එකක් නේ. මේක පැහැදිලිව තේරුම් ගන්න මේ හින්නස මොකද්ද මේ කියන්න හදන්නේ? මේ සිතට ධාතු හතරේ තියෙන බාහිර රූපය ආධ්‍යාත්ම රූපය නැතුව හැදෙන්න බෑ. මේ රූප නැතුව සිතට හැදෙන්න බෑ. හැබැයි මෙන්න මේ හැදුන සිත කියන්නේ ධාතු හතරේ එකක් නෙමෙයි. ධාතු හතරෙන් අඳුරන්න බෑ. මේ ධාතු හතරේ ලක්ෂණ නෑ, ගති නෑ මෙන්න මේ සිතේ. අන්න එතකොට මෙන්න මේක නිසා මේ ශරීරය නැත්තම් මේ රූප කියන ස්වභාවය නෙමෙයි මේ සිත කියලා කියන්නේ. එතකොට නාම රූප කියලා කොටස් දෙකක් බුදුහාමුදුරු දේශනා කරන්න එක. එතකොට මේ රූප කියන්නේ ධාතු හතරෙන් හැදුණු දේවල් වලට, නාම කියන්නේ මේ විඤ්ඤාණ ධාතු නිසා හට ගන්නා වූ මේ සිත කියන ස්වභාවයට. එහෙමනම් මෙන්න මේ අශරීරං කියලා කියන්නේ මේ ධාතු හතරට අයිති වූ රූප ස්වභාවයට අයිති වූ එකක් නෙමෙයි, මේ ශරීරයක් නෙමෙයි, ඒ ශරීරයක් තියෙන එකක් නෙමෙයි කියන එක. පෙන්නන්න පුළුවන් දෙයක්, අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක කියන එක. ඊළඟට තමන්ට තේරෙනවා මේ පෙන්නන්න බැරි, අල්ලන්න බැරි සිත මේක පවත්වන්නත් බෑ, නවත්වන්නත් බෑ, මගේ කරගන්නත් බෑ. ඒක ඒ වෙලෙට ඇතිලා ඒ වෙලින් නිරුද්ධ වෙනවා. මේක ඉතින් බලනකොට තමයි තමන්ට තේරෙන්නේ, මේ ප්‍රායෝගික බලනකොට තමයි මේක තේරෙන්නේ. ඊළඟට මෙහින්හසෙම නම් අද තවත් එක භාවනාවක් කියලා දෙන්නම්. භාවනා කරන්න පොඩි කමටහනක් දෙන්න, පොඩි එක. මොකද්ද මේක හොඳට අහගන්න. අපි හැම වෙලාවකම මොකක් හරි හිතක් එක ඉන්නේ. ඒක හැමෝටම තේරෙන වෙන, කාටවත් ඒක බොරු කියන්න බෑනේ. මේ මෙහින්හසේ කියන දේවල් එකක් හරි තමන්ට මේ මේක කිව්වට ඕක කොහොම නෙවෙයි මෙහින්හස කියලා නිකන් හරි හිතෙනවා නම් ඒක අද ප්‍රශ්න අහන්න අවස්ථාව ලබලා දෙන්න ක්‍රමයක් නෑ. මේක රෙකෝඩ් කරලා තියලා යන්න වෙලා තියෙන නිසා ඒ ප්‍රශ්න ටික ලියා ගන්න. මේ ඔබ වහන්සේ කිව්ව මේක මෙහෙම නෙවෙයි, මේක මෙහෙම නේද කියලා යම් කිසි සැකයක් තියෙනවා නම් ඒක ලියලා තියා ගන්න. එතකොට ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා. මෙන්නසට එන්න අවස්ථාව ලැබෙන අවස්ථාවකදී ප්‍රශ්න අහන්න අවස්ථාව ලබලා දෙනවා. එතකොට මේ කාලය තුලදී මං හිතන්නේ හැමෝමත් දන්නවා මේ වස් කාලය තුලදී මේ වෙන ආරණ්‍යක මෙන්නාසේ වස්සතර තියෙන. ඉතින් එතන මේ මේ අපිට අවශ්‍ය විදිහට ධර්ම දේශනා කරන්න පරිසරයක් එතන ඇත්තේ නැහැ, සිග්නල් ඇත්තෙත් නැහැ. ඒ වගේම අපි දුරකථන පාවිච්චි කිරීම කියන එක කරන්නත් නැති නිසා අත්‍යවශ්‍ය දෙයකට හැර ඒක කරන්න බැරි වෙලා තියෙනවා. නමුත් මේ හැකි හැම අවස්ථාවකදීම මෙතන අපේ ආරණ්‍යයට ආපු වෙලාවට ඒ කරන සූම් දේශනාවලදී අපි ඕනම කෙනෙකුට ප්‍රශ්න අහන්න අවස්ථාවක් තියෙනවා. ඒක නිසා මේ දේශනාවලදී යම් ප්‍රශ්නයක් ඇති වුණා මේ ප්‍රශ්නේ ලියලා තියාගන්න. ඒ ප්‍රශ්න අහන්න දෙනකොට ඒක අහලා විසඳගන්න. හොඳයි. එතකොට මොකද්ද දැන් අපි මේ වඩන්න දුන්න භාවනාව, ඊළඟට වඩන්න දෙන භාවනාව? අපි හැම වෙලාවෙම මොකක් හෝ ආයතනයක් එක්ක තමයි ඉන්නේ. මේ ආයතන වලින් නැතුව අපි ඉන්න වෙලාවක් නැහැ. එහෙමනම් අපි බලන්න ඕනේ ඇහැ කියන ආයතනේ ඉන්නවනම් මොන සිතද ඇති වෙන්නේ, පෙනෙන සිත. ඒ වගේ මොන සිතද මේ වෙලාවේ තියෙන්නේ කියලා අඳුරගන්න. මම කියන එක පැහැදිලි ඇති කියලා මං හිතනවා. තමන් හැම වෙලාවෙම සිතක් එක්ක ඉන්නේ. අපි මොකද්ද වඩන කමටහන? මේ ඇති වෙන්නේ මම දැන් මේ වෙලාවේ පවතින මොන සිතද කියලා අඳුරගන්න එක. දැන් පෙනෙන සිත, ඇහෙන සිත, කාන්සුන් දෙන සිත, රස දෙන සිත, ස්පර්ශ දෙන සිත, මතක් වෙන සිත කියලා මේ විදිහට දැන් සිතුවිලි මතක් වෙනවා නම් දැන් මේ තියෙන්නේ මතක් වෙන සිතේ සිත තමයි දැන් පවතින්නේ. අන්න ඒ විදිහට මේ සිත අඳුරගන්න මොන සිතද දැන් පවතින්නේ කියලා. එතකොට මේ ඊළඟ ලක්ෂණේ, සිතේ ලක්ෂණේ තමයි ගුහාසය. ගුහාවක වාසය කරනවා කියන එක. ගුහාසයන් කියලා කියන්නේ ගුහාවක වාසය කරනවා. එතකොට එක ගුහාවකද මේ සිත ඉන්නේ? මේ සිත ගුහා හයක හැදෙනවා. පෙනෙන සිත ඇහැ කියන ගුහාව නිසා, කන ඇහෙන සිත කන කියන ගුහාවෙත්, නහ ගන්සුන් දෙන සිත නහය කියන ගුහාවෙත්, රස දෙන සිත දිව කියන ගුහාවෙත්, ස්පර්ශ දෙන සිත කය කියන ගුහාවෙත්, මතක් වෙන සිත මනස කියන ගුහාවෙත්, මෙන්න මේ ගුහා හයක ඉපදෙන සිත හයක් තියෙනවා කියලා තමයි තේරෙන්නේ. මේ ගුහාවක තමයි මේ සිත ඇති වෙන්නේ. මේ ඇහැ කියන ගුහාව නැතුව පෙනෙන සිතට හට ගන්න බෑ. කන කියන ගුහාව නැත්තම් ඇහෙන සිතට හට ගන්න බෑ. නහය කියන ගුහාව නැත්තම් ගඳ සුවඳ දෙන්න සිතට හට ගන්න බෑ. දිව කියන ගුහාව නැත්තං රස දැන් සිතට හටගන්න බෑ. කය කියන ගුහාව නැත්තං ස්පර්ශ දැන් සිතට හටගන්න බෑ. මනස කියන ගුහාව නැත්නම් මතක් වෙන සිතට හටගන්න බෑ. ඔන්න විදිහට මේ ගුහා හයක හැදෙන සිත් හයක් කියලා තමයි තේරෙන්නේ. ගුහාසය. එතකොට ඊට පස්සේ මොකක්ද ඉතුරු පද දෙකේදී කියන්නේ? මේ සිතේ ලක්ෂණ ටික තමයි මේ විස්තර කරේ. දුරං ගමං ඒක චරං අසරීරං ගුහාසය. ඊට පස්සේ දේශනා කරන මොකද්ද? යේ චිත්තං සංයමිස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනාති. යම් කිසි කෙනෙක් මෙන්න මේ සිත, මෙන්න මේ ලක්ෂණ සහිත වූ සිත අඳුරගෙන, මේකේ යථා ස්වභාවයේ අඳුනගෙන මේකෙන් නිදහස් වුණොත් කොහොමද නිදහස් වෙන්නේ? මේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණේ තේරිලා විද්‍යාව පහළ වෙලා තණ්හාව දුරු වෙලා උපාදාන නිරුද්ධ වුණොත් අන්න එතනදී මේ මේ මේකෙන් නිදහස් වුණා වෙලා එනවා. මේ බදාගෙන ඉන්න, උපාදානය කරගෙන ඉන්න, මගේ කරගෙන ඉන්න, පවත්වන්න නවත්වන්න මගේ කරගන්න හදන මේ සිත මට පවත්වන්න නවත්වන්න මගේ කරගන්න පුළුවන් දෙයක්වත්, මෙතන ගත යුතු දෙයක්වත්, ගත හැකි දෙයක්වත්, දිගට පවතින මොකක්වත් නැහැ කියලා තේරුණොත් මේ අනිත්‍ය ස්වභාවයේ, දුක් ස්වභාවයේ, අනාත්ම ස්වභාවයේ තේරුණ ගම මොකද වෙන්නේ? මේ සිත පිළිබඳව තියෙන උපාදානි අතහැරලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට කය ගැන විස්තර කරනකොට ඒගොල්ලෝ හරි ඉක්මට මේ කය ගැන තේරුම් ගන්නවා. හැබැයි හිත ගැන තේරුම් කරනකොට හරිම අපහසුයි තේරුම් කරන්න කියලා. මොකද සිත කියන එක මේ කය වගේ පේන එකක් නෙවෙයි. මේක බොහොම ප්‍රඥාවන්තව ඉවසිල්ලෙන්, විමසිල්ලෙන්, විවෘත මනසකින් බැලුවොත් විතරයි මෙන්න මේ සිතේ ඇත්ත තේරෙන්නේ. ඒක තමයි මේ චිත්තානුපස්සනාව කියන එක මේ අන්තිම මාර්ගඵල ලබන්න අනිවාර්යම කරන්න ඕන එකක් වෙනවා. මුල මාර්ගඵල වලට අවශ්‍ය වෙනවා. නමුත් මේ චිත්තානුපස්සනාවෙන්ම තමයි අවසාන කොටස කොට අවසාන කරන්න වෙන්නේ. ප්‍රේත් එක්ක ධම්මානුපස්සනාව වැඩෙනවා. ඒකට මේ අනිත්‍ය දුක් අනාත්මය කියන්නේ අපිට මේ ලෝකේ තියෙන්නේ දෙකයිනේ, නාම සහ රූප. අපි මුලින්ම පටන් ගත්තා සිත සහ කය කියලා. එතකොට කය ගැන තේරුම් ගත්තා, කය ගන්න මුකුත් නෑ කියලා දැක්කා. එහෙනම් ආයේ උපාදානය කරන්න තියෙනවා නම් උපාදානය කරන්න තියෙන්නේ මේ සිත කියන එක. එතකොට මේ සිත කියන එක මේ විදිහයි කියලා තේරුම් සිත මොකද වෙන්නේ? අතහරින්න දෙයක් නෑ, අතහැරෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා යම් කිසි කෙනෙකුට මේ ලෝකේ නිත්‍යයි කියලා දෙයක් ගන්නම ඕනේ නම්, ගන්නම ඕනේ නම් මෙන්න මේ කය නිත්‍යයි කියලා ගන්න කියන. ඒකට කමක් නෑ කියන. ගණ්ඩ කියලා නෙමෙයි කියන්නේ. නැතුවම බැරි නම් ඕනේ කියලා හිතෙනවා නම් කය නිත්‍යයි කියලා ගත්තත් කමක් නෑ කියන්න පුළුවන්. හැබැයි මේ එතන ඉපදෙන නිරුද්දෙන සිත නිත්‍යයි කියලා ගන්න එපා කියන එක කිසිම මහා විශාල විද්‍යාවක් කියලා කියනවා. නමුත් තාම මම හිතනවා එච්චර තේරෙන තරම් කවුරු භාවනා කරලා නැති ඇති. මේ දුන්න කපට එච්චර වැඩිලා නැති ඇති කියලා. කොහොම නමුත් මෙන්න මේ සිත පිළිබඳව යම් අවබෝධයක් අරගෙන යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට සිත අවබෝධ කරගින්න, ඒ සිත පිළිබඳව තියෙන උපාදානය නිරුද්ධ කරගත්තොත් අන්න යා මේ මාර බන්ධනයෙන් නිදහස් වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මොකද්ද මේ මාර බන්ධනය කියලා කියන්නේ? මේ සසරේ මාරයත් එක්ක යාළු වෙලා මේ යන ගමන. දිගට දිගට ඉපදිනවා, ජීවත් වෙනවා, මැරෙනවා, ආයෙත් වෙනවා. එකම දේ කර කර මේ ඉන්ද්‍රිය ටිකට ලබල දෙන පංචකාම ලබල දෙන මේ සැරේ මදි වෙලා ආයසරයක් එනවා, ආයසරයක් ලබ දෙන ඒත් මදි නේ. ඉතින් ওই විදිහට මේ කෙලවරක් නැතුව උදාහරණ දේශනා කරන්නේ රංජනා නදී වැලිකට ගානට බුදුවරු පහුවෙනකම් මේ සංසාරේ අපි ආවා කියලා බුදුවරු. එතකොට හිතන්න අපි කොයි තරම් දිග කාලයක් මේ මුලාවත් එක ආවද කියලා. තව කොච්චර නම් යන්නද පින්වතුනි, තව කොච්චර නම් යන්නද මේ විදිහට? ඔච්චර ගියත් මොනවද ඔබට හම්බ වෙන්නේ? මොනවද හම්බ වෙන්නේ? ඉතාම පුංචි ආශාදයක් වෙනුවෙන් නේද මේ යන්නේ? අර හලාහල විසගුලියක තවරපු මී පැණි සුට්ටක් වගේ චූටි ආශාදයක් තියෙනවා කොහෙද? මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල ඒ වගේ හිතේ කැමැත්තක් ඇති කියලා දිනවා. හැබැයි මේක යට තිබෙන්නා වූ මහ විශාල ආදීනවය. මේ කය ගැන කියනකොට අපි දැක්කා මේ ආදීනව සංඥාව නැත්තම් ගිර්මාන සූත්‍රයේදී මේ ආදීනව සංඥා විස්තර කරන මේ කාය කොච්චර ආදීනියක්ද කියලා. මේ සිත රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් ගිනි ගන්න එක. මොකක්ද මේක පවත්වනකොට මොනවද මට හම්බෙන්නේ මෙච්චර ආදීනවයක් දකින්න. එතකොට බුදුහාමුදුර දේශනා කරන එකයි යම් කිසි කෙනෙක් ආශාදේ විතරක් බලබල යනකම් මේ සසර යනවා. යම් කිසි කෙනෙකුට මේ ආදීනව බලන පැත්තට හැරිච්ච ගම එයාට නිස්සරණය අවශ්‍ය වෙනවා. මේකෙන් නිදහස් වීම අවශ්‍ය වෙනවා කියලා. එහෙනම් අද දවසට මේ දේශනාව නතර කරනවා. එහෙමනම් මේ ධර්ම දේශනාවද මේ පින්වතුන්ට ධර්මාවබෝධය කරගැනීම පිණිසම මේ සිත අවබෝධ කරගෙන නිවන සාක්ෂාත් කරගැනීම පිණිසම සසර ගමන අවසන් කරගැනීම පිණිසම හේතු වාසනා වේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන වහවහා නිවන සාක්ෂාත් කරගැනීමට හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරමින් එහෙමනම් මේ දේශනාව නතර කරනවා. සීල දිනාටම තෙරුවන් සරණයි. තමන් විසින් මේ රැස් කරගත සීලුවම කුසල් මේ ලෝකය ශාසනයත් ආරක්ෂා කරන්නා වූ අල්පේශාකි මහේශාකි සීලුවම දෙවිදේවතාවන් වහන්සේට අනුමෝදන් කරමින් අනුමෝදන් කරලපත් කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම යම් කිසි ඥාති පින් බලාපොරොත්තුෙන් පින් ලබා ගත හැකි ස්ථානක සිටිනා නම් මේ පින් අනුමෝදන් කරමින් අනුමෝදන් කරන ලබත්. මේ පින් අනුමෝදන් වීමෙන් සුඛී සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියලා මියගේ ඥාතීන්ට පින්. එවගේ මේ සීලම කුසල් නිවන සඳහා උපකාරී වේවා. නිවන් දකින්නතුරුම කල්යාණ මිත්‍ර සරක් ලැබේවා. පාප මිත්‍ර ආශ්‍රයක් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සීල් දිනාටම තෙරුවන් සරණයි. සුබ